SBS Radio.
මේ ගෙවීගෙන යන ඔක්තෝම්බර් මාසේ ඔස්ට්‍රේලියාව තුළ නම් කරලා තියෙනවා පියයුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීමේ මාසය කියලා. දැන් අපි අසන්නන් ගොඩක් දෙනෙට හිතෙන්න පුළුවන් දෙයක් තමයි මේ පියයුරු පිළිකාවල බලපෑම තියෙන්නේ කාන්තා පාර්ශ්වයට විතරයි කියලා. නමුත් මම කිව්වම ඔබ පුදුම වේවි, 2019 වර්ෂය තුළ විතරක් කාන්තාවන් 358 දෙනෙකුට වගේම පිරිමින් 32 දෙනෙකු පියයුරු පිළිකා හේතුවෙන් ජීවිතක්ෂයට පත්වෙන්න පුළුවන් කියලා ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඇස්තමේන්තුගත කරලා තියෙනවා. ඉතින් මේ පිළිකා රෝගය ගැන ඔබව වැඩිදුරටත් දැනුවත් කරන්න අපි එකතු කරගන්නවා වෛද්‍ය ගිහන් ගුණවර්ධන මහතාව බ්‍රිස්බේන් නුවර සිට. ආයුබෝවන් වෛද්‍යතුමනි.
ආයුබෝවන් නේද
වෛද්‍යතුමනි. දැන් මේක අපි මේ පිළිකාවක් කියලා හැඳින්වුවට බොහෝ දෙනෙක්ට මේ පිළිකාවක් කියන්නේ මොකද්ද කියලා හරි අවබෝධයක් නොතියෙන්න පුළුවන්. ඉතින් වෛද්‍යතුමනි, අපේ සාකච්ඡාව අපි ආරම්භ කරමු මොකද්ද මේ පියයුරු පිළිකාවක් කියන්නේ කියලා මුලින්ම හඳුන්වලා.
ඔව් ගනිදු, ඇත්තටම පිළිකාවක් කියලා කියන්නේ අපේ ශරීරයේ, අපි සාමාන්‍යයෙන් ගත්තොත් ශරීරයේ සෛල ඉතාම සංවිධානාත්මක විදිහට සෛල විභේදනය, කියන්නේ සෛල බෙදීම සහ සෛල වර්ධනය වීම ඉතාමත්ම සංවිධානාත්මකව සිදුවන්නේ. නමුත් කුමන හෝ හේතුවක් නිසා මෙම වර්ධන රටාව වෙනස් වෙලා මෙම වර්ධන රටාවට එපිටින්, එහෙම නැත්නම් සාමාන්‍ය සංවිධානාත්මකව විභේදනය සහ වර්ධනයට අවනත නොවි තමන්ගේම කියන මේ විදිහකට වර්ධනය වෙමින් පාලනයකට යටත් නොවි විභේදනය වන වර්ධනය වන සෛල ගොනුවක් තමයි අපි පිළිකාවක් හැටියට සැලකන්නේ. එතකොට ඒ පිළිකාව පියවරක ඇති වුණොත් අපි ඒකට පියවර පිළිකාවක් කියනවා. නැත්තම් මේ ශරීරයේ ඕනෑම තැනක ඒ සෛල ගොනුවක් ඇති වෙන්නට පුළුවන්. ඉතින් එම නිසා එම નિયમિત සංවිධානාත්මකව විභේදනය හෝ විභේදනය නොවි, එහෙම නැත්නම් වර්ධනය නොවි අපිළිවෙලට වර්ධනය වෙන සෛල ගොනුවක් තමයි අපි පිළිකාවක් හැටියට සැලකන්නේ.
හොඳයි වෛද්‍යතුමනි, අපි මේ ඊළඟට කතා කරලෙමු මොනවද මේ පියයුරු පිළිකාවක් තියෙන බවට කල්තිය හඳුනා ගන්න පුළුවන් රෝග ලක්ෂණ කියලා.
පියයුරු පිළිකාව ගැන කතා කරනකොට ප්‍රධානම දේ තමයි අපි මේ රෝග ලක්ෂණ ගැන කතා කරන්න. මොකද සමහර වෙලාවට අපි මේ රෝග ලක්ෂණ දැනගනත් අපි ඒක ගැන ක්‍රියාත්මක නොවි සිටින්න පුළුවන්. එම නිසා මම මේ කියන ඉතාම සුළු විශේෂ දේවල් නෙමෙයි. ප්‍රධානම දේ තමයි පියයුරු පිළිකාවල විශේෂයෙන්ම පියයුරු වල ඇතිවන ගැටිති. මොනවා හෝ තමන්ට දැනෙන ගැටිත්තක් තියෙනනම් පියයුරක ඒක විශේෂයෙන්ම වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කරගත යුතුයි. ඊට අමතරව වෙන්න පුළුවන් ප්‍රධානම එක තමයි ගැටිති කියලා අපි කතා කළේ. ඊළඟට පියයුරක ඇතිවන හදිසි හැඩය වෙනස් වීමක්. ඒ කියන්නේ දැන් මොකක් හෝ හේතුවක් හින්දා සම්පූර්ණ පියයුරේ වෙන්න පුළුවන්, පියයුරේ කොටසක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් තන පුඩුව වෙන්න පුළුවන්. හදිසි හැඩය වෙනස් වීමක් සමහර වෙලාවට යට තියෙන පිළිකාවක් නිසා වෙන්නට පුළුවන්. ඊළඟට තන පුඩුවේ ඇති වෙන වෙනස්කම්. ඒ කියන්නේ සමහර වෙලාවට තන පුඩුවේ විවිධ ස්රාවයන්, රුධිරය එහෙම නැත්නම් වෙනත් ස්රාවයන් නිකුත් වීම, ඒකත් විවිධ කාරණා නිසා එක වෙන්න පුළුවන්. නමුත් ඒ වගේ දෙයක් සිදු වෙනවා නම් ඒකේ පිළිකාවක් අපි සලකා බලන්න ඕන එක පොසිබිලිටි එකක්, නැත්නම් එක හේතුවක් හැටියට. ඊළඟ සමාජලාට පියවරවල සමය හිටපු ගමන් වෙනස් වීම ඇති වෙන්න පුළුවන්. ඒ වගේ කියන්නේ දැන් ඒකට අපි ඉංග්‍රීසියෙන් කියනවා පියඩෝරාජ පියරන්ස්. එහෙම නැත්නම් නිකන් අර දොඩම් මෙල්ලක හැටිද, ඒ කියන්නේ කුඩා, කියන්නේ අර සම ඝනකම වීම. ඒ වගේ වෙනස්කම් යට තිබෙන පිළිකාවක් නිසා වෙන්නට පුළුවන්. මම කියන්නේ මේකේ ප්‍රධානම දේ තමයි මතක තියාගන්න ඕන මේ එකක්වත් පිළිකාවක් නොවෙන්නට පුළුවන්. නමුත් ඒ කියන්නේ මේ රෝග ලක්ෂණ තියෙනවා නම් අපි අනිවාර්යයෙන් ඒක වෛද්‍යවරයෙක් ලවා පරීක්ෂා කරගත යුතුයි. ඊළඟට තවත් සමහර වෙලාවට ඇති වෙන දෙයක් තමයි දැන් ශරීරයේ වසා ග්‍රන්ථි තියෙනවා. ඒ කියන්නේ දැන් පියවරෙහි ඇති වෙන වසා කියන්නේ කිහිල්ලේ තියෙන වසා ග්‍රන්ථි වලට. එම නිසා කිහිල්ලේ තියෙන වසා ග්‍රන්ථි ඉදීමීම, කියන්නේ අපි කුද්දටි කියලා කියන්නේ කුද්දටි ඉදීමීමක් වගේ තියෙනවා නම් සමහර වෙලාවට මේ කුද්දටි ගොඩක් හේතුන් නිසා ඇති ඉදිරෙන්නට පුළුවන්. නමුත් ඒ කියන්නේ දීර්ඝකාලීනව තියෙන වසා ගැටිති නැත්තම් කුද්දටි තියෙනවා විශේෂයෙන්ම කිහිල්ලේ ඒ පැත්තේ පියවර සහ ඒ අවට ප්‍රදේශය පරීක්ෂා කරගත යුතුයි.
වෛද්‍යතුමනි, අපි මේ කොයි කවුරුත් දන්න දෙයක් තමයි කෙනෙක් තමන්ට පියයුරු පිළිකා තියෙනවා කියලා සැක කරනවා නම් ගන්න ඕනේ මූලික පියවර තමයි තමන්ගේ පවුලේ වෛද්‍යවරයා, එහෙමත් නැත්නම් GP ව ගිහින් හම්බෙන එක කියන එක. ඊට අමතරව වෛද්‍යතුමනි, මේ පියයුරු පිළිකා හඳුනා ගන්න මොනහරි තියෙනවද ස්ක්‍රීනින් ප්‍රෝග්‍රෑම්ස්, එහෙමත් නැත්නම් මේ පෙර හඳුනා ගැනීමේ වැඩසටහන්?
ඔව්, ඇත්තටම ගමුද ඒක ඉතාම වැදගත් ප්‍රශ්නයක්. මොකද අපිට ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන ඕනෑම කෙනෙකුට, වයස අවුරුදු 40ට වැඩි ඕනෑම කෙනෙකුට බ්‍රෙස් ස්ක්‍රීන් ඔස්ට්‍රේලියා, එහෙම නැත්නම් පියයුරු පිළිකා කලින් හඳුනා ගැනීමට, පෙර හඳුනා ගැනීමට මෙහි ඉතාම සංවිධානාත්මක ක්‍රමවේදයක් සලස්වලා තියෙනවා. ඉතින් එම නිසා ඒ බ්‍රෙස් ස්ක්‍රීන් ඔස්ට්‍රේලියා ඒ 13 නම්බර් එකක් තියෙනවා, 1 3 නම්බරයක්. ඒ නම්බරයට කතා කරලා ඕනෑම කෙනෙකුට වයසවරු 40කට වැඩි ඕනෑම කෙනෙකුට ඒ නම්රේට කතා කරලා තමන්ගේ පියයුරු පරීක්ෂාවකට දිනයක් වෙලාවක් වෙන් කරගත හැකි. අපි ඒකට කියනවා මැමෝග්‍රෑම් එකක් කියලා. ඒක විශේෂ එක්ස්රේ ගණයට වැටෙන පරීක්ෂාවක්. එතකොට ඒකෙදි පුළුවන් සමහර අවස්ථා, ඒ කියන්නේ ඒක ස්ක්‍රීනින් එකක්. ඒ කියන්නේ ඕනෑම නිරෝගී කෙනෙකුට ඒ මැමෝග්‍රෑම් එකක් කරන්න පුළුවන්. අපි අවුරුදු දෙකකට සැරයක් මැමෝග්‍රෑම් එකක් කරන්න කියලා තමයි අපි රෙකමන්ඩ් කරන්නේ. ඉතින් එතකොට ටෙලිෆෝන් කෝල් එකක් ඒකට දුරකථන ඇමතුමක් අරගෙන තමන්ට ඒක තමන්ට සුදුසු දිනයක වේලාවක ඒක වෙන් කරගන්න පුළුවන්. එතකොට ඒ මැමෝග්‍රෑම් එකේදී මොනව හරි විශේෂ දෙයක් මොකක් හරි තියෙනවා නම් ඒගොල්ලෝ ඊට අමතරව අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකක්, සෝ ඊට අමතරව MRI එකක්, ඊට අමතරවත් අවශ්‍ය නම් නීඩල් බයොප්සි එකක්, ඒ කියන්නේ කුඩා ඉදිකටුවක් දාලා ඒකෙන් සෛල ටිකක් අරගන්න එක, එහෙම නැත්නම් කෝ බයොප්සි එකක්, ඒ කියන්නේ ලොකු ගැටිත්තක් වගේ තියෙනවා නම් මේකේ කොටසක් එළියට අරගෙන පරීක්ෂණයකට යවන්න පුළුවන්. ඉතින් ඒව තමයි මේ පරීක්ෂණවල තියෙන පියවරවල්.
එතකොට වෛද්‍යතුමනි, දැන් මේ සමාජය තුළ ඉන්නවාද පියුරු පිළිකාව ඇතිවීමේ අවධානම වැඩි පුද්ගලයින්?
ඔව්, ඇත්තටම ගමදු අවධානම වැඩි කට්ටිය ගත්තොත් එහෙම මේක පියුරු පිළිකා කියනවා. අපි කතා කරනකොට දැනගන්න ඕන එක දෙයක් තමයි මේක කාන්තාවන්ට පමණක් වැළඳෙන රෝගයක් නෙමෙයි. ඇත්තටම අපි ගත්තොත් එහෙම වයස අවුරුදු 85 දී, ඒ කියන්නේ වයස වැඩි වෙන්න ඕනම පිළිකාවක රිස්ක් එක එහෙම නැත්නම් අවධානම වැඩි වෙනවා. ඉතින් පියුරු පිළිකාවල වැඩිම අවධානමක් තියෙන්නේ කාන්තාවන්ට. ඒ කියන්නේ වයස අවුරුදු 85 වෙන විට මේ දත්තයන් පෙන්නනවා කාන්තාවන් 8 දෙනෙක්ගෙන් එක්කෙනෙකුට පියවරු පිළිකාවක් වැළඳෙනවා කියලා. වයස අවුරුදු 85 වෙනකොට. මොකද ඒ කියන්නේ වයස වැඩි වෙන පිළිකාවට තියෙන හැකියාව, පිළිකාව ඇති වෙන්න තියෙන අවධානය වැඩි වෙනවා. පිරිමින්ට තියෙන අවධානය ඊට වඩා ගොඩක් අඩුයි. නමුත් වයස අවුරුදු 85 දී පිරිමි 650කින් එක්කෙනෙකුට පියවරු පිළිකාවක් වැළඳෙනවා කියලා තමයි මේ සමීක්ෂණ දත්ත වලින් පේන්නේ. ඊළඟට ප්‍රධාන මේවා තමයි පවුලේ සමීප සමාජිකයෙක්, ඒ කියන්නේ මව හෝ සහෝදරියක්, නැත්තම් සමීපතම ලේඥාතියෙක්, ඒ කියන්නේ ඉතාලි උදාහරණයක් ඇටේ මවගේ සහෝදරියන්ට, අපි සහෝදරයන් කියලා විශේෂයෙන් කතා කරන්නේ කාන්තා පක්ෂයට වැඩිපුර ගණන් දෙන්න, කවුරු හරි ළඟම ලේඥාතියෙකුට අපි කියන ෆස්ට් ඩිග්‍රී ෆැමිලි රිලේටිව් කෙනෙක් කියලා මේ පියවර පිළිකා තියෙනවා නම් අපිට ඒකේ වැඩිපුර රිස්ක් එකක් තියෙනවා. නමුත් විශේෂයෙන් ඒකෙත් වැදගත් වෙන්නේ මවගේ සහෝදරියන් සහ වයස 55ට අඩුවෙන් පියවරු පිළිකාවක්, ඒ කියන්නේ තරුණ වයසේදී පියවරු පිළිකාවක් ඇති වෙලා තියෙනවා නම් ඒකට රිස්ක් එක වැඩි, ඒකට අවධානය වැඩි. ඊට අමතරව පෙර තමන්ට පියවරු පිළිකාවක් තිබිලා තියෙන නම් අවස්ථාවකදී අනිත් පැත්තේ හෝ එම පියවරේම කොටසක් නැවතවතාවක් ඒ පිළිකාවක් ඇති වෙන තියෙන ඉඩකඩ වැඩි. අර විශේෂයෙන් මම තව එක දෙයක් කියන්න බැන්නා, පවුලේ තියෙන සහෝදරයන් හෝ ඒ පවුලේ බ්‍රෙස් කැන්සර් එක තිබ්බ, පියවරු පිළිකාව තිබ්බ කෙනාට ඒ බ්‍රෙස් කැන්සර් ජීන්ස්, එහෙම නැත්නම් ජාන තියෙන පියවරු පිළිකා ඇති කරන එකට අපි කියනවා BRCA බ්‍රෙස් කැන්සර් ජීන් 1 2, තව එකක් තියෙනවා CHEK2 check 2 කියලා. ඒ ජාන තියෙනවා නම් මේ යම් කෙනෙකුට ඒ කට්ටියට ඒ බ්‍රෙස් කැන්සර් හැදෙන්න වැඩිපුර ඉඩකඩක් තියෙනවා. ඊට අමතරව තව එක රිස්ක් ෆැක්ටර් එකක් අවධානයක් තමයි දරුවන් නොවැදූ කාන්තාවන්. එහෙම නැත්නම් වයස ගොඩක් ඉහිලා දරුවන් ලැබුණු කාන්තාවන්ට අඩු වයසකදී දරුවන් ලැබුණු කාන්තාවට වැඩිය වැඩි අවධානමක් තියෙනවා පියවරු පිළිකා ඇති වෙන්න. සහ ඊට අමතරව සාමාන්‍ය හැමදාම අපි කතා කරන දෙයක් වගේම ස්ථූලභාවය, ව්‍යායාම අඩුවීම, මත්පැන් හෝ දුම්පානය කිරීමත් සියලුම ප්‍රධානම ඕනෑම පිළිකාවකට සම්බන්ධයි. නමුත් පියවරු පිළිකාවටත් ඒවා වැඩි අවධානමක් ඇති වෙන කාරණ තමයි.
වෛද්‍යතුමනි, මම දැන් අවසාන වශයෙන් දැනගන්න කැමති පියුරු පිළිකා වලින් පීඩා විඳින පුද්ගලයෙක්ට තියෙන ප්‍රතිකාර ක්‍රම කොහොමද සිද්ධ වෙන්නේ කියලා.
ඔව්, ඉතින් ඒක ඇත්තටම බොහොම ලොකු ඒරියා එකක් ගමිඳු. ඒ කියන්නේ දැන් විශේෂයෙන්ම අපි දැන් පියුරු පිළිකා කියනවාම ඒකේ විවිධ ප්‍රභේද රාශියක් තියෙනවා. ඉතින් මුලින්ම අපිට කරන්න තියෙන්නේ මේ පියුරු පිළිකාව මොකක්ද කියන එක. ඒ කියන්නේ සෛලමය මට්ටමේ අපි කියනවා සෙලියුලර් ඩයග්නොසිස් එකක් කියලා. ඒක තමයි අපි අර ෆයින් නීඩල් ඇස්පිරේෂන් බයොප්සි වගේ ඉදිකටුවක් දාලා සෛල ටිකක් අරගෙන, එහෙම නැත්නම් කෝ බයොප්සි එකක්, ඒ කියන්නේ ඒ ගැටිත්තේ කොටසක් අරගෙන අපි ගන්න ඩයග්නොසිස් එක. ඒක අපි ඒ රෝග විනිශ්චිත ආවට පස්සේ ඊළඟට අපි ඒක තියෙන තැන අනුව ඒකේ ප්‍රමාණය ඊළඟට ස්ටේජ් කරනවා කියලා. ඒ කියන්නේ ඊළඟට බලන්න ඕනේ ඒක ඒ පියවරේ විතරද තියෙන්නේ, ඒක එතනින් එහාට අර වසා ගැටිති වලට ගිහිල්ලා තියෙනවද, එතනින් ඔබට ගිහිල්ලා තියෙනවද, ශරීරයේ වෙන තැන් වලට ගිහිල්ලා තියෙනවද, ඒ වගේ අපි ස්ටේජ් කරනවා ඒක. ඒ කියන්නේ මොන අධීරේද තියෙන්නේ කියලා. ඊට පස්සේ තමයි අපි මේ තීරණය කරන්නේ මොන ප්‍රතිකාරයක් කරන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ බොහොම ලෝකලයිස්ඩ්, ඒ කියන්නේ පියවරේ විතරක් තියෙන නම් ඒ ගැටිත්ත පමණක් ඉවත් කරන්න පුළුවන්. වසා ගැටිතිත් සමග සමහර වෙලාවට පියවරම ඉවත් කරන්න වෙනවා. සමහර වෙලාවට ඒක පියවරෙන් ඔබට ගිහිල්ලා නම් එතකොට අපිට ඒ ශල්‍ය කර්මයක් සහ ඊට අමතරව කරන්න පුළුවන් ඊළඟට රසායනික, නැත්නම් අපි කීමොතෙරපි කියලා කියනවා, ඊළඟට විකිරණ රේඩියෝതെරපි, නැත්නම් කම්බිනේෂන් ඒ ඔක්කොගෙම එකතුවක් පාවිච්චි කරන්න වෙනවා ඒ පිළිකාවේ අවධිය නැත්නම් ස්ටේජ් එක අනුව.
අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා වෛද්‍ය ගිහන් ගුණවර්ධන මහතාට මේ පියුරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීමේ මාසය වෙනුවෙන් අපේ අසන්නන්න මේ පිළිබඳව දැනුවත් කරන්න එකතු වීම ගැන. ආයුබෝවන් වෛද්‍යතුමනි.
ආයුබෝවන් ගමදම්.
Hear more stories in your language by visiting sbs.com.au.